ඉන්න ගමන් ලොකු ලෙඩක් හැදෙනවා, හොස්පිටල් එකේ නවතින්න වෙනවා. එතකොටත් දැන් යුතුයකම් කිය කියා ආයේ යන්නේ, මං හොස්පිටල් යන්නේ, මං ගෙදර ඉන්නවා කියලා ඉන්නවා. ඉන්න බෑ නේ. එතකොට දැන් අර වැඩ ටික කෙරෙන්නේ නැද්ද? ඕකම තමයි වෙන්නේ. ඔක්කොම දර කර ඉඳලා හිටපු ගාන් මැරෙනවා. මේකත් වෙනවා. ඊට පස්සේ අර වැඩ නවතිනවාද? මෙච්චර කල් මන් නැතුව ඕක කෙරෙන්නේ නැහැ. මේගොල්ලන්ට බෑ. මේගොල්ලෝ ජීවත් වෙන්නේ නැද්ද ඊට පස්සේ? නෑ. නෑ, ඕක අපිට හිතන්න බෑ. ඒ හිතන්න බැරි අපේ තියෙන කෙලෙස්. මන් නැත්තම් අපි නැත්තම් මේව කරන්න බෑ කියලාමයි. එහෙම හිතෙන්නේ මේ මේ සතර යාපු පුරුද්ද. ඒවා තමයි මේ මාර ධර්ම කියලා කියන්නේ කියලා. ඊයේපති කලින් පැති සාකච්ඡා කළා. ඒ කොලේ නංගලන් කරහම් වුණේ නෑ. ෆොටෝග්‍රාෆියක් තියෙනවා. ඒකේ සූත්‍ර ටිකක් තියෙනවා. දැන් මේවා කියවහම හිතනවා නෑ නෑ මේ මේ බුදු දහම නෙමෙයි කියලා. ඒකේ සමිද්දි කියන හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මේ මාරයා කියනවා, කවුද මාරයා? මාරයා කියලා කතා කරනවානේ ඒක එක්කෙනා. මාරයා ගැන කාටද මේ මාරයා කියන්නේ? ඊළඟට අහනවා, සත්‍යය කියලා කියන කවුද මේ සත්‍යය? ඊළඟට අහනවා, දුක කියලා කියන මොකද්ද මේ දුක? ඊළඟට ලෝකය කියලා කියනවා මොකද්ද ලෝකය? වහලම දුක කියන මොකද්ද? එතකොට ඒ සූත්‍ර කීපෙම එක කිට්ටුව තියෙන්නේ මේ සංයුත්තනිකායේ. සලායතන සංයුත්තේ මුදුජාල වද්ද කියන කෙටි. ඒකේ එක් කාලෙක මේ භාග්‍යවතුන් වහන්සේ රජගහයේ වේලුවන කලන්දක නිවාසයේ වාසය කරන කාලේ සමිද්දි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බ වෙන්න ඇවිල්ලා අහනවා. මාරෝ තිබන්තේ උච්චති කිත්තාවතානකෝ බහන්තේ මාරෝවා අස්ස මාර පඤ්ඤප්තිවාති. මාරයා කියලා කියන භාග්‍යවතුන් වහන්සේ කොපමණකින් මාරයා කියන එකයි මාර පඤ්ඤප්තියයි පැනවෙනවා කියලා. දැන් අපි මාරයා කියලා කියන්නේ කවුද ඇහුවොත් මොනවාද මතක් වෙන්නේ? එක්කෝ මරණය මතක් වෙනවා. එහෙම නැත්නම් අර
දිව්‍ය පුත්‍රයා
මාර දිව්‍ය පුත්‍රයා මතක් ගන්න. ඒ අපිට කරදර කරන්න අර ඉදී ඉඳලා එන කෙනා. නෑ. ඊළඟට තව කෙලස් මාරයා කියනවා. නෑ, මාරෝගේ මච්චු මාර කියන්නේ මරණය නේ. ඒ වගේ ඒක මතක් වෙනවා. දැන් මේකේ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, මාරයා කියලා කියනවා කවුද මේ මාරයා කියන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ තමයි යත්තකෝ සමිද්දි අත්ති චක්කු. යම් තැනක සමිද්දි අත්ති චක්කු. අත්ති කියන්නේ ඇත. චක්කු කියන්නේ මොකක්ද? ඇස. යත්තකෝ සනිද්ධි අත්ති චක්කු. ඇස තියෙනවා නම්. අත්ති රූපා. රූප තියෙනවා නම්. අත්ති චක්කු විඥානං. චක්කු විඥානය තියෙනවා නම්. අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා. ඒ චක්කු විඥාණයෙන් දැනගත යුතු ධම්ම තියනවා නම් චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්ම චක්කු විඥාණයෙන් දැනගත යුතු ධම්ම තියනවා නම් අත්ති තත්ත මාරෝව අර කියපු මාරයා ඔන්න ඉන්නවා. මාරයා කියලා අහුවනේ යන්නේ යා ඉන්නවා. ඊළඟට මාර පඤ්ඤත්තිය. මාර පඤ්ඤත්තියක් තියෙනවා. මාරය කියලා පණවන්න කතා කරන්න පුළුවන්කම තියෙනවා. ආයි කියන්නේ. යත්තකෝ සමිද්ධි සමිද්ධිය යම් තැනක අත්ති චක්කු ඇස ඇත්නම් අත්ති රූප රූප ඇත්නම් අත්ති චක්කු විඥාන චක්කු විඥානේ ඇත්තම් අත්ති චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා චක්කු විඥාණයෙන් දත යුතු මනෝහර තියනවා නම් ධම්ම චක්කු විඥාන විඤ්ඤාතබ්බා ධම්මා අත්ති තත්ත මාරෝවා මාර පඤ්ඤත්තිය අන්න ඔතන තමයි මාරයයි මාර පඤ්ඤත්තියයි තියෙන්නේ. මේකම අනිත්‍යයන් ටිකටත් කියනවා. අත්ති සෝතං අත්ති සද්දා අත්ති සෝත විඥානං අත්ති සෝත විඥානතබ්බා ධම්ම. කියන්නේ කන තියනා නම් ශබ්ද තියනා නම් සෝත විඥානේ තියනා නම් සෝත විඥාණයෙන් දැනගන්න ඕන මොනවා හරි දැනගන්න දෙයක් තියනවා නම් අත්ති තත්ත මාරෝ අමාර පඤ්ඤත්තිය. අන්න ඔතන තමයි මාරයයි මාර පඤ්ඤත්තියයි තියෙන්නේ. ඒ විදිහට මේ ආයතන 6ටම තියෙනවා. ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනසට. අත්ති මනෝ, අත්ති ධම්මා, අත්ති මනෝ විඥානං. අත්ති මනෝ විඥානං තබ්බා ධම්මා. අත්ති තත්ත මාරෝවා මාර පඤ්ඤත්තිය. මාරය හරි. මාර පඤ්ඤත්තිය හරි තියෙන්නේ එන්න. එතකොට අපි ඉස්සෙල්ලා කතා කළානේ අර රූපය තියනවා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කතාව. දැන් ඔතෙන්ට එනකන් ගොඩක් දහම් කරුණු අහන්න ලැබෙනවා. රූපයක් තියනවා ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. මෙතන ෆෑන් එක තියනවා අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ. එතකොට ඔක්කොම හරි කියලා හිතනවා. ඇලුනොත් ගැටුනොත් ඒක කොහොමත් වැරදි. ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති එක බොහොම හොඳයි නේද? ඒකට ඒ නිසා කරන පින්පව් ටිකක් අඩු වෙනවනේ නේද? අත හොඳයි කියලා ඇලුනොත් එහෙම කරන දේවල් තියෙනවා. පස්පව්ම කරන්න පුළුවන්. හොඳයි කියලා ඇලුනොත් ඔබ ලබා ගන්න නේද? කොහොම හරි මේක ලබා ගන්න බොරුවක් කියලා හරි ලබා ගන්නවා. සමහර විට හිංසාවක් කරලා හරි මේක ලබා ගන්නවා. මොනවා හරි ඒ කියන්නේ ඒ නිසා පස්පව්ම කෙරෙන්න පුළුවන්. ආරක්ෂා කරගන්න වෙනත් පුළුවන් මං කියේ දැන්. තරුව බලා ගන්නවානේ. දැන් ඇවිල්ලා මතුරු එක් කනවා. මං දරුවා ආරක්ෂා කරන්න මොකද කරන්නේ? මතුරුව මරනවා. තොට විපාකේ කාටද හම්බ වෙන්නේ? මරපු කෙනා. දැන් මේ වෙලාවට ආමම් මේ ළමයා හින්දානේ. දරුවා බේර ගන්නනේ. කලේ කියලා බේරෙන්න පුළුවන්ද? බේරෙන්න බෑ. මැරෙනකොට ඕකනම් අරමුණු උනේ දෙලින්ම සතර අපායයි. එතකොට මේ තමන්ගේ අම්මා තාත්තා නිසා දරුවෝ නිසා පවුලේ අය නිසා මෙහෙමයි මෙහෙමයි මං කලේ කියලා හේතු කියලා යන්නේ. ඒකයි මේ ලැබුණ මනුස්ස ජීවිතයකදී විතරයි ඕවා අහන්නවත් ලැබෙන්නේ. නිකන්වත් හිතන්න පුළුවන්. ඒකත් ලැබෙන්නේ මේ දහමක් තිබුණොත් විතරයි. බුදු දහමක් තියෙන කාලෙක විතරයි එහෙම අපිට අහන්නවත් ලැබෙන්නේ. නැත්නම් අපි අනිත් පැත්තට මේ තර්ක කරන්නේ. හයි මම මේ කලේ මේ හින්දා මට ප්‍රශ්නයක් නැහැ. මේක කලේ හොඳ චේතනාවෙන් ඒ හින්දා ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මැටුවා. ඉතින් අපි තර්ක කරගෙන මේක හරිය කිව්වට දේරෙන්න බෑ. ඒත් කරන්න දෙයක්. මැරුව නම් මැරුව උසාවි. එනවා. එතකොට අපි ඇයි මේවා වෙන්නේ? ඇලිම හින්දා නේද? කියන එක ඒක අපිට තේින්නේ නැහැ. ඇලිම නිසා නේද මේවා වෙන්නේ කියන එක අපිට හිතා ගන්න බෑ. ඒක බුදු කෙනෙක් තමයි දැන්නලා දෙන්නේ. හරි. මේවා තේරුම් ගන්න දහමක් ඇහෙන්න ඕන නුවණින් හිතන්න ඕන. එක හේතු කියලා එක හේතු කියලා අපි බේරෙන්න හැදුවට එහෙම බේරෙන්න බෑ. හරි. එහෙනම් තමයි හිතෙනවා ඉතින් ඔය ළමයි ටික හදන්න පොඩි අයට වැඩසටහන් කරලා ඒකල්ල හදන්න හිතෙනවා. මේවා දැන් මේ මෙහෙම කියන්නේ මේවා කරන්න එපා කියන එක නෙවෙයි. අපි ඊට වඩා ගැඹුරින් දකින්න ඕන. දැක්කේ නැත්නම් අපි ඉන්නේ හරිම භයානක තත්ත්වයක. ඔය මට ඇහුණා මේ ධර්මයයි ඔබයි හැමදෙරෝ නේද? මේ හැමදෙරෝ ලස්සන කතා කියනවා. දැන් කියනවා අපායේ බය පෙන්නනවා. පෙන්නලා දැන් අතනක ඇහුවා මේ දවස් 7ක් ඕගොල්ලන්ට මේ ලෝකේ තියෙන සැප ඔක්කොම දෙන්න ඕන දෙයක් කරන්න පුළුවන් රජ සැප. හැබැයි 7 වෙනි දවසේ මේ උඩ ඉඳන් බෙල්ලේ ඉඳන් මේ හැම ගලෝනා කියනනේ 7 වෙනි දවසේ යෝග කරනවාමයි. ඔව් ඔව් මේ හැම පටි වගේ ගලෝනා. හත්වෙනි දවසේ ඕක කරනවා. හැබැයි දවස් හත ඕන දෙයක් කරනවා. ඕන සතක් කියන්න පුළුවන්. දැන් එහෙම කිව්වොත් එහෙම කැමැතිද ඔකට? දවස් හත සැපෙන් ඉඳින කැමැතිද? අරක අනිවාර්යෙන් කරමු. හත්වෙනි දවසේ.
සැපේ
දැන් ඒක සිහි වුණොත් අර සැප විඳින්න කැමැති වෙයිද? නෑ අවුරුද්දක් ඔක්කොම සැපටික දෙනවා. හැබැයි අවුරුද්ද ඉවර වෙන දවසේ අර වැඩේ කරනවා. මේ හැම ගලවනවා. කැමතිද ඒකට? අවුරුද්දක් හොඳට හිටියා කියලා සතුටු වෙයිද? නැහැ. ඒතර අවුරුදු 50ක් මේ ඔක්කොම සැපටික දෙනවා. හැබැයි අන්තිම දවසේ හම ගලෝ. දැන් අවුරුදු 50 ජීවත් වෙන්න කැමතිද? ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. දැන් මිනිස් ජීවිතේ අපි හිතනවා මේ ඔක්කොම කරලා සැප විඳි නේද? අපිට පේන්නේ මැරුණ ගමන් යන්නේ සතර අපායට. ඒක පේන්නේ. එහෙනම් ඒක තමයි ඇත්ත. ඇයි ඇත්ත කියන්නේ? එහම කිව්වහම හිතනවා නෑ. අපි යන්නේ මනුස්ස ලෝකේ නැත්නම් දිව්‍ය ලෝකේ එහම හිතනවා. එහෙනම් තමයි අපි හිතන්න කැමති. හොඳ පැත්ත විතරයි හිතන්න කැමති. ඒතර බුදුරජාණන් වහන්සේ මොකද්ද දෙන උපමාව? මේ සුගතියේ ඉන්න කෙනෙක් ආයි සුගතියට යන්න කී දෙනෙක් යනවද? මේ පත්තර පස් කැට ටිකක් කරන්. මෙතන තියෙන පස් කැට ටිකද වැඩි මහා පොළවේ තියෙන පස් කැට ටිකද නේද? මහපොළොවේ ඒවනේ වැඩි කියන්නේ. දෙවක මං අහන්නේ ඊට වඩා අපිට තේරෙනවා කියන මේ වැලි ටිකක් ගන්නවා නිය පොත්තට. ওই ටිකේ වැලි කැට ටික ගණින්න කිව්වොත් අද දවස් තුල ගණින්න පුළුවන් නේ. දැන් අවගේ මං කිව්වොත් මේ මිදුලේ තියෙන වැලි ටික ගණින්න කියන. වැඩේ පටන් ගන්නවත් හිතෙන්නේ නැහැ නේද? ඇයි? කරන්න බෑ ගණින්න බෑ. එතකට කිව්වොත් ඔන්න ඔය අපේ තියෙන මේ වැලිකැට ප්‍රමාණයක් තමයි නැවත සැරයක් සුගතියක ඉඳලා සුගතියක උපදින. අර මිදුලේ තියෙන ප්‍රමාණය සතර අපාගත වෙනවමයි. ආ කිව්වොත් දැන් අපි මේ ඉන්න ටික දෙනාගෙන් මරුණාට පස්සේ කී දෙනෙක් සුගතියේ යයිද? ඉතින් බුදුහාමුදුරුවෝ දෙන්නේ මේ නියපොත්තයි මිදුලයි නෙවෙයි. නියපොත්තයි මහ පොළොවයි. නේද? සම්බන්ධනය කරන්නේ. එතකොට දැන් අපි නිකන්වත් හිතන එකත් මහ බොරුවක්. ආයි හොඳ තැනක යනවා කියන්නේ. බුදු කෙනෙක් ගැන ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාව තිබුණත් ඕක පිළිගන්න එකයි. දැන් බුදු කෙනෙක් බොරු කියන්නේ නැහැ. සත්‍යඥානෙන් ඇත්ත දැකලමයි මේ කියන්නේ. මේ එතකොට අපි ඉන්නේ කොච්චර භයානක තත්යකද? මේ ඔන්නවට ගැප් බැලුවොත් තමයි ළමයි බල බල ඉන්න එකද වින් කරන්න ඕන. මේකෙන් ගැලවෙන්න උත්සාහ කරන එකද? අපිට කොහෙද වෙලාව ඉතින් ඕවට. මේ දහම අහන්න ලැබුණාට අපිට ලැබුණේ ශන සම්පත්තිය. අපි ඔක්කේ මේ ගැඹුර දකින්න. අපිට ලැබිලා තියෙන අවස්ථාවේ වැදගත්කම තේරුම් ගන්න. බොහෝම ටික දෙනාට යෝක දකින්න පුළුවන්. ඒකටත් අර උපමාවමයි දෙන්න. මේ දහම ලැබුණාට දහම දකින්නේ මෙච්චර සුළු තිරිසක් කියලා අර උපමාවම දෙනවා. ඒකට මේ ලැබුණේ බොහොම කලාතුරකින් ලැබෙන එකක් වුණාට තමන් සෑහෙන කල්පනාකාරී නොවුනොත් අනිවාර්යෙන් යන්නේ සතර අපායයි. සතර තාවකාලික මේ කලස්තර දාගෙන හරියන්නේ නැහැ. මොකද එකත් වෙනම කියනවානේ සසරේ යන සත්වයා වැඩි හරියක් ගත කරන්නේ කොහෙද? සතර අපාය. එකත් බුද්ධ දේශනා. ඒක පිළිගන්නවා නම් මේ ජීවිතේ මොකක් කර කරලා ඊළඟ එකට හොඳ තැනකට පැන ගන්න උත්සාහ කර කර ඉන්නේ නැහැ. ඇයි එහෙම ගියත් සසරේ නියම් සසරේ යන කෙනා ගත කරන්නේ සතර අපාය. එතකොට සතර අපාය කියන්නේ අර හැම ගහනකට වඩා මහා දුක් ගොඩක් තියෙන තැන. එතකොට මේ හාමුදුර ගන්න මේ උපමාව හරි වැදගත් ඇත්තටම. නැත්තම් ඔබ තේරෙන්නේ නැහැ. නේද? මේ ඉන්න ටිකේ හොඳට ඉන්නවනේ අපි. ඔහොම කියා හිත හිතා ඉන්න. මේ ටික කර කර. දහමෙන් ප්‍රයෝජනය ගන්න හිතන්නේ නැහැ. හැබැයි කෙනුවණින් හොයන කෙනාට මේ දහමෙන් ප්‍රයෝජනය ගන්න අවස්ථාව තියෙනවා. ඒ කියන්නේ අපිට නිකන් නෙමෙයි මේ මනුෂ්‍ය ජීවිතේ ලැබුණේ දහම අහන්න ලැබුණේ බෞද්ධ වෙලා ඉපදු. ඉතින් අපි සමහර අය ඉන්නා ගිය සතියේත් මගේ Facebook එකේ comment එකක් දාලා තිබුණා කෙනෙක් ඔය පිටරට එහෙම ගිහින් කියලා අර තායිලන්තේ හිටිය අද හාමුදුරු කෙනෙක් හිටියා අජාන්චා කියලා අහලා තේනවා. ඒ අජාන්චා හාමුදුරුව කියලා තියෙනවලු මේ ලංකාවේ ආසියාවේ අර මෙහෙ තියෙන බුද්ධාගම හරියට මහා නුග ගහක් වගේලු. පෙනුම විතරයි. ඒකෙන් ප්‍රයෝජන ගන්න නැහැ. බොහොම අඩුයි. අර නුග ගහේ ඇට වගේ ගහේ සයිස් එක ගත්තාම නුග ඇටයක් කොච්චර පුංචිද නේද? ඒ රටවල අර පෙනුවට මේ දහම කියලා කතා කරාට ගැඹුරට යන්නේ නැහැ කියලා කියලා තියෙනවා. ඉතින් දැන් ප්‍රශ්නේ තියෙන්නේ මට ඒකේ මට අනිත් පැත්තට ලියන්න හිතුණා. දැන් ඔය කතාව කියන්නත් නේ ලංකාවේ කෙනෙක් නේද කියන එක. ඒකට ඒක මතක් වෙන්නේ දැන බැන ඉන්නවා නිසා මොකද්ද කරන්න ඕන කියන පැත්ත. ඒක හොඳ අදහසකින් කියන්නේ කියන්නේ ඔය අරවා මේවා පන්සල් හද හදා ඉඳලා දාන දිගේ ඉඳලා හරියන්නේ නැහැ. ඊට වඩා දෙයක් මේකේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා. හරි. මේ පණිවිඩේ දෙන්න ඒක කියන්න. දරුව හද හදා නෙමෙයි පන්සල් හද හදා දාන දිදී ඉන්න එකත් සසරේ යෑම. ඊටත් වඩා මේ ගැඹුරක් මේ කියන්නේ. මේකේ ප්‍රයෝජනේ අපි මේ වටිනකම හිතුවේ නැත්නම් ඔය වගේ බහානක තත්ත්වයක්. එතකොට බුදුරජාණන් වහන්සේ මාර්යා කියලා හඳුන්වන්නේ කවුද? ඇස තියනවා නම්, රූප තියනවා නම්, චක්කු විඥානේ තියනවා නම්, චක්කු විඥානෙන් දැනගත යුතු දේවල් තියනවා නම් අන්න මාර්යා ඉන්නවා. ඕකම ඊළඟ සූත්‍රේ කියනවා ඒවා තියනවා නම් සත්‍යයයි. ඒවා තියෙනවා නම් දුක තියෙනවා. අපි හටගත්තේ දුක. ඒවා තියෙනවා නම් මට දැනෙත් එකකින් මායයි දුකයි සත්‍යයි ලෝකය. ලෝකය කියන එකක් තියෙනවා. ඒ කියන්නේ ලෝකය කිව්වත් දුක කිව්වත් මායя කිව්වත් සත්‍යය කිව්වත් එකම අදහස එන්නේ. ඇහැ තිබුණොත් ඔය හතරම තියෙනවා. රූප තිබුණත් ඔය හතරම තියෙනවා. චක්කු විඥානෙ තිබුණත් ඔය හතරම තියෙනවා. චක්කු විඥානෙ කියන එක දන්නව නේද? මොකක්ද චක්කු විඥානෙ කියන්නේ? ඇහැ නිසා. චක්කු විඥානෙ හටගන්නේ මොකක්දද? ඇහැ රූපත් නිසා නේද? චක්කෝච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. ඇසත් රූපත් නිසා චක්කු විඥානෙ හටගන්නවා. මොකක්ද චක්කු විඥානෙ කියන්නේ? මොකක්ද අදහස මොකක්ද චක්කු විඥානය කියනකොට? විඥානය කියන්නේ මොන වගේ දෙයක්? දැනගන්න ගතිය. ඒකට ඇහැ නිසා මොනවා හරි දැනගන්න ගතිය. දැනුවත් වෙනවා නේද? රූප ගැන දැනුවත් වෙනවා. ඇහැ ගැන දැනුවත් වෙනවා. ඒ දැනුවත් කරන්නේ මොකෙන්ද? චක්කු විඥාන. ඇහැ නිසා හින්දා චක්කු විඥාන. විඥානය කියන්නේ දැනුවත් කරන ගතිය. දැනගන්න ගතිය. එතකොට මෙන්න මේ ටික තිබුණොත් ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කු විඥානෙ තිබුණොත් ඊළඟට චක්කු විඥානෙන් දැනගන්න මොනවා හරි තිබුණොත් මායය හටගත්තා, ලෝකය හටගත්තා, දුක හටගත්තා, සත්වය හටගත්තා කියලා බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. ඇහැට විතරක් නෙමෙයි ආයතන හයටම. කන ශබ්දේ සෝත විඥානය, සෝත විඥානෙන් දත යුතු ධම්ම තියෙනවා නම් මායя ඉන්නවා, ලෝකෙ තියෙනවා, දුක තියෙනවා, මම නැත්තම් සත්වයා ඉන්නවා. ඔහොම තමයි බුද්ධ දේශනාව තියෙන්නේ. එතකොට අපි ෆෑන් එක තියෙනවා මං ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කිව්වට දැන් මායяගෙන් මිදුණද, දුකෙන් මිදුණද, ලෝකෙන් මිදුණද, සත්වයාගෙන් මිදුණද? දහමට අනුව නම් නැහැ. එකයි නම් කියන්නේ ත්‍රිපිටකයේ සූත්‍ර බලන්න මාර්ගය හොයාගන්න. මොකද මාර්ගය බුදු කෙනෙක්ට දේශනා කරන්න පුළුවන් මිසක් වෙන අයට දේශනා කරන්න බෑ. ඉතින් අපි කතා කරන්නේ බුදු දහම අරන් ඒක කතා කරනවා මිසක් අපේ දහමක් කියන්න බෑ. ඒ බුදු කෙනෙක් සර්වඥතා ඥානෙ මේ අපි ගැන අනුකම්පාවෙන්මයි සත්වයා ගැන අනුකම්පාවෙන්මයි දහම දේශනා කරන්නේ. එතකොට ඔන්න ඔයගේ දහම හොයන්න පටන් ගත්තොත් ඒගොල්ලන්ට ගැලවෙන්න පුළුවන්. බුදු කෙනෙක් නිකන් වචන නාස්ති කරන්නේ නැහැ. මෙයා තේරුම් ගන්න බැයි නම් කියන්නේ. ඒකට මෙයා දේශනා කරන්නේ ඒක තේරුම් ගන්න පුළුවන්, ඒවයි ප්‍රතිඵල ගන්න පුළුවන් පිරිසක් ඉන්න හින්දා. නේද? එතකොට කණ්ඩායම කියන දහම් මොකද්ද කියන එක තමයි අපි හොයන්න උත්සාහ කරනවා. ඔතනින් මෙහා ඒවා කතා කර කර හිටියට සසරෙන් ගැලවෙන්න නම් බෑ, ගැලවෙන මාර්ගයට වැටෙන්නම් බෑ. අපි පින්පව් ගැන තර්ක කර කර හිටියට මේ පැත්ත අහුුන්නේ නැත්තම් ලෝකයට අහු වෙන, අදුකට අහු වෙන, ලෝකයට අහු වෙනවා කියන්නේ ආය ආය ඉපදි ඉපදි මෙරි මෙරි යන. එහෙම යන්න ගියොත් බුදුරජාණන් වහන්සේම දේශනා කරන වැඩි හරිය ගත කරන්නේ සතර අපාය. ඉඳලා හිටලා තමයි බොහොම කලාතුරකින් තමයි මනුෂ්‍ය ජීවිතයට ආවුත් එන්නේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඊටත් වඩා දුර්ලභ.
සතර අපාය යන්න ගැනීමක් ඇත්තෙන්නේ.
ඔය හිඳ තමයි වැඩි හරියක් ගත කරන්නේ සතර අපායි. ඉතින් අපි මේ ඉන්න විදිහට හිටියොත් අනිවාර්යෙන් යන්නේ සතර අපායි මේ කරන වැඩවලට. දරුවෝ බල බලා හිටියත් අනිවාර්යෙන් සතර අපායි යන්නේ. වෙන යන්න දෙයක් නැහැ. ඇලීමනේ. ලෝභය. පවුකලා කියලා නේ. එතකොට මේ මට්ටමේ යත් සතර අපාය නම් බව කරන අය කොහොමද සතර අපායනේ? ඒ නිසා තමයි අර වැලි කැට ටිකේ උපමාව ගත්තේ. මෙන්න මෙච්චර සුළු පිරිසක් තමයි ආයි සුගතියක එන්නේ. මතක තියාගන්න ඕක බුදුදහමක් අහන්න ලැබුණොත් විතරයි ওই ටික අපිට ඇහෙන්නේ. වෙන කෙනෙක් කියන්නේ. අනිත් හැමෝම කියන්නේ නෑ නෑ නෑ. ජීවිතේ හොඳයි මේ කොහොමනේ කියන්නේ? නේද? ජීවිතේ හොඳින් ඉන්න එතකොට ඔක්කොම හරි කියලා. ඔව්. හරි භාවනාවට එහෙම යන්න එපා. ඔයගොල්ලෝ හොඳින් ඉන්න. එහෙම එහෙම කියලා තින්නවා. නේද? ඉතින් හිතන්න පුළුවන් නේ බුද්ධ දේශනා අර වැලි කැට ටිකේ උපමාව කොච්චර හරිද කියලා. දැන් එහෙම දැනකට ආවා කියලා සුගතියට යනවා කියලා එකකුත් නැහැ. බුද්ධකලොත් විතරයි බේරෙන්න පුළුවන්. නුවණින් හෙව්වොත් විතර. හැබැයි ඒකට වැටෙන්න අවස්ථාවක් තියෙනවා. ඒකට දහම ඇහෙන්නේ මේ වගේ තැනද? ඇහුණොත් විතරනේ අපි ඕක ටිකක් හරි මෙනෙහි කරන්නේ. නැත්නම් ඕක හිතන්නේවත් නැහැ. නේද? ඒකට දහම ඇහෙන තැනකට යන්න. ඒක පළවෙනි එක. යන්න හරි තමන් හරි ඒවා අහන්න ඕන, හොයන්න ඕන. එහෙම වුණත් විතරයි අරණිය පොත්ේ පස් ටිකට එන්නවත් මේ සුදුසුකමක් ලබන්නේ. එතෙන්ට ආවම නෙවෙයි. තේරුම් ගත්තොත් එතකොට මේකෙන් ගැලවෙන එකම විදිහ තමයි සෝවාන් වුණත් විතරයි සතර අපායේ වැටෙන්නේ. වෙන විදිහක් සෝවාන් වෙන්න නම් සක්කාය දිට්ඨිය කැඩෙන්න ඕන. මම කියන එක. සත්ත්ව සංකල්පය. ඒකට සත්‍යය ඉන්නේ ඇයි? ඇහැ තිබුණත්, රූප තිබුණත්, චක්ක විඥානය තිබුණත්, ඒ විඥාණයෙන් දැනගන්න ඕන ධර්ම තිබුණා. මායයක් තියෙනවා, ලෝකයක් තියෙනවා, සත්‍යයක් තියෙනවා, දුකක් කරන්න. අතනින් ගැඹුරින් හිතන්න වෙනවා. ඇයි ඇහැ හටගන්නේ? ඇයි රූප හටගන්නේ? ඇයි චක්කු විඥානේ හටගන්නේ? ඇයි චක්කු විඥානෙන් දැනගත යුතු දේවල් හටගන්නේ? කියන තැනින් හොයන්න. ඊට මේ කතාව ඔය ආයතන ගැන තියෙන දේශනා ගොඩක තියෙනවා. ආ සලායතන සූත්‍රය ගත්තොත් මේ සත්‍යය ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥානය ගැන, චක්කු සම්පස්සේ ගැන, ඒකෙන් ඇති වෙන වේදනාව ගැන, අජානං අපස්සං යථා භූතං. ඒ කියන්නේ මොකක්ද? අජානං කියන්නේ අහලා නැහැ. අපස්සං, පස්සං කියන්නේ දකින්න එක. අපස්සං කියන්නේ දැකලා නැහැ. අහලත් නැහැ, දකින්නේ නැහැ. මොකද්ද යථාභූත ස්වභාවය? යථාභූත ස්වභාවය කියන්නේ පවතින ඇත්ත. යථාර්ථය යථාභූත ස්වභාවය. පවතින ඇත්ත බුදු කෙනෙක් දැක්කට සාමාන්‍ය කෙනා දකින්නේ නැහැ. එතකොට සාමාන්‍ය කෙනා අජානං අපස්සං යථාභූතං. ඇහැ ගැන, රූපය ගැන, චක්කු විඥාන ගැන, පස්සය ගැන, ඒ නිසා හටගන්න වේදනාව ගැන දන්නේත් නැහැ, දකින්නේත් නැහැ. මොකද්ද ඇත්ත ඇති ගැටි? ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේවා ගැන ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වෙන්න, ජානං පස්සං යථාභූතං වෙන්න. එහෙම වුණොත් එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. සාස්ස හොති සම්මා දිට්ඨි. මේ එක ආයතනයක් ගත්තොත් දැන් මෙතන ජාති පහක් කියනවා නේද? ඇස, රූපේ, චක්කු විඥානේ, චක්කු සම්පස්සය. ඒ නිසා හටගන්න යම් කිසි වේදනාව. වේදනාව කියනකොට ඒක වින්දනය කිව්වා නම් හරියට يعني සැප වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්, මදහත් උපේක්ෂා වෙන්න පුළුවන්. හරි. සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. එතකට අන්නය ඒ වේදනාව කියන අන්නය ಜಾති පහ. ඇත්ත ඇති හැටි දන්න දකින කෙනෙක් වුණොත් සම්මා දිට්ඨිය එනවා. නැත්නම් සම්මා දිට්ඨිය නැහැ. සම්මා දිට්ඨිය තිබුණොත් ආර්ය අෂ්ටාංගික මාර්ගේ පටන් ගන්න පුළුවන්. ආරේ මාර්ගෙට වැටෙන්න හැකියාව තියෙනවා සම්මා දිට්ඨිය ආව. නිවන් මාර්ගෙට ඇතුල් වෙන්න හැකියාව. සෝවන් මාර්ගෙට ඇතුල් වෙන්න හැකියාව ඉන්නේ සම්මා දිට්ඨිය ආව. හරි. බයි මාර්ගෙට වැටුණොත් එයා අනිවාර්යෙන් මැරෙන්න කලින් සෝවන් වෙනවමයි කියලා බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දේශනා කරනවා. සෝතේ මාර්ගිත වැටුණයි කියන එකට කියනවා සෝතාපන්න වෙන්න කලින් චුල්ල සෝතාපන්න කියලා නම දුස්ති දෙනවා. එහෙම කෙනා එක තව වචන දෙකකින් එනවා සද්ධානුසාරී ධම්මානුසාරී. ඔය මට්ටමට ආවොත් එයා මැරෙන්න මොහොතකට කලින් හරි සෝවන් වෙනවා කියලා. ඒක අපිට හිතන්න පුළුවන් මේ ඒක තමයි එහෙනම් මේ සෝවන් මාර්ගයට වැටෙන එක. ආර්ය මාර්ගයට වැටෙනවා. අපි අඩුම ගානේ උත්සාහ කරන්න ඕන නෝකවත් මේ බුදු දහමෙන් ලබා ගන්න. එහෙම ලබා ගත්තොත් මේ අර ඉස්සෙල්ලා කියපු වේවයින් ගැලවෙන මාර්ගයට වැටෙනවා. බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගන්නවා. එහෙම නොවුනොත් මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. කියලා මෙච්චර කාලයක් අනන්ත සංසාරය ආවා වගේ ඉතරහක් කෙලවරක් නැතුව යනවා. යටි කාලයක් දුක් විඳින. එතකොට ඒ සංසාරේ දැන් සමහර විට මේ වගේ අපිට හොඳට ලැබෙන්නේ නැහැ. දැන් ළමයි දිහා බල බලා සතුටු වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඔය තමන්ගේ දරුවා අතපය කපලා දානවා දකින්න හම්බ වෙනවා. මරලා දානවා දකින්න හම්බ වෙනවා. එහෙම ලැබුණ ජීවිත අනන්තයි. ගණින්න බැරි තරම් ජීවිත ගන්න. තමන්ගේ අම්මලා තාත්තලා මරලා දානවා දකින්න ලැබෙන ජීවිත අනන්ත කාලයක් අපි ගෙවලා තියෙනවා. ඒක එහෙම භයානක තත්ත්වයක තමයි මේ දැනට පොඩ්ඩක් වෙහිලා තිබුණාට. දැනුත් සිද්ධ වෙනවා. ඉතින් අපිට හිතෙන්නේ ඒවා දැක්ක අපිට වෙන්නේ
නැහැ.
අපිත් ඔය தත්තේ ඉඳලා තියෙනවා. ඉස්සරහටත් එහෙම්මම තමයි මේ මේකෙන් ගැලවුනේ නැත්තම්. ඒකයි මේකේ කොහොම හරි හොයලා ප්‍රයෝජනයක් ගන්න. ඒකට කරන වැඩ ටික නවත්තන්න නෙවෙයි මේ කියන්නේ. අඩු ගානේ ඒවා ඉන්න ගමන් හරි මේක හොයන්න ඕන. සෑය ගන්න ඕන. එලා නැහැ අරවයි මේවයි කියන ගල හරියන්නේ. හිටියත් ඉතින් අර අර තත්ත්වේ තමයි. ඈ ඒ දෙයෙන් ගැලවෙන්න බැහැ. එතකොට එහෙම ඒ දුක මේකයි මේකෙන් ගැලවෙන්නේ මෙහෙමයි කියලා අහන්න ලැබෙන්නේ. ඉහි ඒ ස්වභාවය ඕක ලැබෙන්නේ බොහොම කලාතුරකින්. ඒක ක්ෂණ සම්පත්තිය කියන්නේ. හැමෝටම ලැබෙන්නේ. අහන්නවත් ලැබෙන්නේ. දැන් එකමට හිතන්න බුද්ධාගමේ ඉන්න අයගෙන් කීයෙන් කී දෙනාටද මේක අහන්න ලැබෙන්නේ. අපි බුද්ධාගමේ කියලා කියනවා. ඔය වගේ දෙයක් අහන්න ලැබෙන්නේ නැහැ. මේ මේ දහමේ බොහොම කෙටි සූත්‍රයක් නෙමෙයි කිව්වේ නේද? ඒකවත් අහන්න ලැබෙන්නේ නැති කී දහහක් ඉන්නවා. ඒකට හිතා ගන්න පුළුවන් මේවා මේ කොච්චර කලාතුරකින් ලැබෙන දෙයක්ද කියන්නේ. ඒතර මානව ජීවිතේ ලැබෙන එක අර කන කැස් බෑව වියසිදුරෙන් අහස දකින්න වගේ කියනවා නේද? වෙන්නම බැරි එකක්. ඒකට එහෙම එකක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ගමන් නැහැ හොඳේම. වෙන්නම බැරි දෙයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. මනුස්ස ජීවිතය ලැබෙන එක. ආයි ලැබෙන එක ඉතින් ඒ වගේ දුර්ලභ කාරණයක්. ඈ? graphite ලොකරයි එක පළවෙනි ටැග් එක යදෙනවා කියන එක. හරි දුර්ලභ කාරණයක්. ඊට වඩා දුර්ලභයි මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන එක. ඒතර ඒ ලැබුණත් ඕක බුදු කෙනෙක් බුද්ධෝත්පාද කාලෙක ලැබෙන එක ඊටත් වඩා දුර්ලභයි. මොකද කල්ප ගානක් තියෙන බුදුවරු නැතු. කල්ප 60ක් විතර යනවා පනරේට බුදු කෙනෙක් නැතුව පහළ වෙන්නේ. ඒතර ඒ කාලේ මනුෂ්‍ය ජීවිතය ලැබුණට වැඩන්නේ දහම ඇහෙන්නේ. ඒ දෙවෙනි දුර්ලභයක මානව ජීවිතයේ දහම පියන කාලෙක උපදින එකයි තුන්වෙනි දුර්ලභ කාරණේ තමයි දහම ඇහෙන එක. ඒකත් ඒ වගේම දුර්ලභයි. ඒකට දුර්ලභ කරුණු තුනක් ලැබිලා තියෙන්නේ. ඒකට දුර්ලභ කරුණු තුනක් ලැබිලා තියෙනකොට එකෙන් ප්‍රයෝජනේ ගන්න තායි ලැබෙන්නේ නැහැ. ලැබෙයි කියලා හිතන්න බෑ. හිතනවා නම් බුදුහාමුදුරුවෝ ගැන කිසිම ශ්‍රද්ධාවක් නැහැ. ධර්ම ගැන ශ්‍රද්ධාවක් නැහැ. ඒකයි මම කියන හින්දායි බුද්ධ දේශනාව එහෙම. නේද? ඒ ශ්‍රද්ධාව කියන එක පොඩ්ඩක් හරි ඇති වුණත් ඔන්න දැන් හොයන්න හිතනවා, හොයන්න හිතුනොත් මේ වගේ ඒවා පොඩ්ඩක් වෙයි. ටිකක් හෙව්වොත් අර ශ්‍රද්ධානුසාරී ගතියට පත් වෙන්න පුළුවන් වෙයි. ඒක එහෙම ශ්‍රද්ධාවකින් ධම හොයනකොට ධම තේරුම් ගන්නකොට ධම්මානුසාරී චත්තට වැඩේ. දැන්කවත් වැටුණා ගැලුමක් තියෙනවා. නැත්නම් මේ භයානක තත්ත්වෙන් නිදිලා නැහැ. හැදෙලි නේද? ඔය නිකන් ඔය ඉතින් ඔය ස්වාමීන් වහන්සේලා ගොඩක් ඉන්නා ඔන්න ඔය ටික පෙන්නලා දෙන්න. සසර බය කොච්චර භයානක තත්ත්වයකද අපි ඉන්නේ. හැබැයි ඒ ටික පෙන්නුවට මදි. ඉතුරු ටික තමන් අතේ තියෙන. නේ. ඉතුරු වැඩ ටික තම තමන්ට අයිති දෙයක්. ආයේ කවුරුවත් එක්ක යන්න බෑ. තම තමන් මනියෙන්ම කරගත්තොත් කරගත්ත නැත්නම් ගැලුමන් දහම හොයනවද නැද්ද කියන එක. හරි දැන් අහන්න දේවල් තියෙනවද? නිකන් මූලික ටිකක් තියෙන්නේ. අර ප්‍රශ්නෙකත් එක්ක. දැන් ටිකක් අපි එහාට හොයන්න වෙනවා. මේ ආයතන ගැන උගක් බලන්න. මේ ආයතන වලට රැවටුණොත් මාරයයි ඉන්නා දුක තියන ලෝකේ මම සත්‍යයයි. ආයතන මුලාවෙන් දේරෙන්න නම් ආයතන ගැනම හොයන්න තියෙනවා. ඇහැ තිබුණොත් රූප තිබුණොත් චක්කු විඥාන පහළ වුණා, චක්කු විඥානෙන් දැනගන්න දේවල් තිබුණා. ලෝකෙට අහු වුණා. ආරයට අහු වුණා, දුකට අහු වුණා. ඒතර අපි ඔය දැක්ක දේවල් ගැන මොනවා හරි හිතනවා නම් මේ චක්කු විඥානෙන් දත යුතු දේවල්. නේ. කනට ඇහෙන දේවල් වලින් මොනවා හරි ගැන හිතාගෙන යනවා නම් ඒවා සෝත විඥානය නිසා දතේසු දර. ඔයයි නේද අපි ජීවත් වෙන්නේ. දැන් නිකන් Tamange හිත දිහා බලපුවොත් ඔය ගැන තමයි හිත හිතන්නේ. දැන් ඔය හද්දේ ඇහෙනකොට පේනකොට වැස්ස ගැන හිතනවා. ඔය ටික ඇති මාරයට අහුවෙන්න. අතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දුකට අහු. ඥානය කියන්නේ ඉතින් මොනවා හරි දැනගන්න
එකනේ.
ඥානය කියනකොට අපි සාමාන්‍යයෙන් දැනගන්නේ ඇත්ත ඇති හැටි නෙමෙයි යා ලෝකයා දැනගන්න දේවල් වලට ඥානයක් කියන්නේ නේද? එතකොට විඥානය කියනකොට විදුහාමුදුරු විශේෂයෙන් කියනවා විඥානය උපමා කරන්න කාටද? මායාකාරයට, මැජික් කාරයට. ඒ විඥානයෙන් දැනගන්න ඒවා මායාවක්මයි. ඇත්ත නෙමෙයි. විඥානයේ කෙලින්ම මායාකාරයි. විඥාණයෙන් යමක් දැනගත්තද මුලාව. එතකොට හිතා ගන්න පුළුවන් ඇයි මායя කියන්නේ කියලා නේද? මුලාවට අහු වුණා. යම් තැනක විඥාණය තියනා නම් මායය ලෝකේ දුක සත්‍ය. එතකොට අපි හොයා ගන්න ඕනේ ඇයි විඥාණයට මායාකාරය කියන්නේ? විඥාන අපි දන්න විඥාන මොනවද? විඥාන හයක් තියෙනවා නේද? ආයතන නිසා හටගන්න විඥාන. ඒකනේ විඥාන කියන්නේ දැනුවත් වෙන ගතිය නේද? ඇහැ නිසා දැනුවත් වෙනවා, කන නිසා දැනුවත් වෙනවා. දැන් ඔහම ඉන්නකොට ශබ්ද ටික අහගෙන හිටිය. වැස්ස කියයි. කුරුල්ලෝ කෑ ගහනවා කියයි. ෆෑන් එක කියයි. හෑ දැනුවත් වෙනවා නේද ඒකේ? සද්ද නිසා දැනුවත් වෙනවා. මේ දැනුවත් වෙන්නේ ලෝකේ ගැන නේද? එහෙනම් ලෝකය හටගත්තා කියන එක පේනවා නේද? දැනගන්න දැනගන්න ඒවා ලෝකේ ලෝකේ තියෙන දේවල් නේ දැනගන්න. අපි හිතන්නේ එහෙමනේ. ඔය දැනගත්තේ එළියේ තියෙන දෙයක් කියලා නේ විශ්වාස කරන්නේ. වැස්ස මේ වතුර වැටෙනවා කියලා නේ බාරගත්තේ නේද? ඔව්. ඒක හරි කියලා තමයි අපි හිතන්නේ. ලෝකයා හිතන විදිහ. ඒකට අපි මේ ආයතන ටික කියන දේ ඇත්ත. කුරුල්ලෝ කෑ ගහනවා. කුරුල්ලෝ එළියේ ඉන්නවා, උන් කෑ ගහනවා. ඕක ඇත්ත කියලා නේ අපි සාමාන්‍ය මට්ටමේ. ලෝකේ බාරගත්තා. දැනගත්තු දේවල් එළියේ තියෙනවමයි නේද? හැබැයි ඔක කිව්වේ කවුද? එළියේ වහිනවා කියලා කිව්වේ කවුද? අපේ දැනුවත් කළේ කවුද? හ්ම්, මොකෙන්ද දැනගත්තේ?
විඥානයෙන්.
ආයතන වැඩ කරපු හින්දා නේද? ආයතන කියන්නේ ඇහැ කන නාසය දිව ශරීරය සල ආයතන මනසත් නේද? ඒවා වැඩ කරපු හින්දා නේද දැනගත්තේ? දැන් එළියේ වහිනවා කියලා දැනගන්නේ මතනම් සද්ද ඇහෙනවා විතර ඔයගලන්ට තමයි ඒක පේනවත් ඇති. නේද? සද්ද ඇහෙන හින්දා නේද අපි දන්නේ වහිනවා කියලා. ඈ? දැන් සමහර විට සද්ද ඇහෙනවා වහිනවා කියලා හිතුවට දැන් වැහැලා ඉවරයි මේ මේ වහලෙන් වැටෙන වතුර ටික වෙන්න පුළුවන් තාම වැටෙන. එළි වහින් නැති වෙනවා කියලා. ඒතර වහිනවා කියපු එක හරිද? වැරදි. නේ. කෙනෙක් වහිනවා කියලා හිතුවට ඒ ඇත්ත නෙමෙයි දැනගෙන තියෙන්නේ. ඒතර වහිනවා කියලා කිව්වේ කවුද? කොහොමද අපි දැනගත්තේ? අපිට කිව්වේ කවුද? විඥානයක් තමයි කියලා තියෙන්නේ. දැන් හොයන්න ඕන මොන විඥානයද කියන්නේ. සද්ද ඇහුණා සද්ද ගැන හිතුවා. සද්ද ඇහුණේ මොකෙන්ද? කනෙන්. කන වැඩ කළේ නැත්නම් කන ඇහුන්නේ නැත්නම් ඔය එකක්වත් දැනගන්නේ නෑ. නේද? එතකොට සෝත විඥානේ හටගත්තේ නැත්නම් ඔය එකක්වත් දන්නේ නෑ. කන ඇහුන්නේ නැත්නම්. ඊළඟට ඇහුණ දේ ගැන හිතුවා කල්පනා කළා. ඇහුණා ඇහුණ දේ ගැන සිතුවා. ඒ දෙක නෙවෙයි. එතකොට ඇහුණා කියන්නේ කන කියන්නේ සෝතයට. හිතුවා කියන්නේ මොන ආයතනයෙන්ද? මනසෙන්. මන ආයතන. සෝත ආයතනේ මන ආයතනේ නේද වැඩ කරන්නේ. ඔය දෙක වැඩ කළේ නැත්නම් එළියේ වහිනවා කියලා දැනගන්න පුළුවන්ද? බැහැ. සද්ද ඇහුනේ නැත්නම් සද්ද තියෙනවා කියලා දැනගන්න බැහැ. ඒක ගැන හිතුවේ නැත්නම් ඒ මොකද්ද කියලා දැනගන්න බැහැ. දැන් ඔය කුරුල්ලෝ කෑ ගහනවා ඇහෙනව නේද? අක්කුද? ඒ කුරුල්ලද? අක්කුද කෑ ගහන්නේ? අක්කුද ඒ කෑ ගහන්නේ? පිටා ගන්නවා අක්කුද කියලා. කුරුල්ලෝ කෑ ගහන්නේ. අපිට හිතෙනවා ඒ කාක්කෝනම් නෙවෙයි නේ. කාක්කා නෙවෙයි කියලා දාන්න. කාක්කට වඩා පොඩි කුරුල්ලෙක් නේද? එතකොට දැන් ඒක දැනගත්තේ කොහොමද? දැනගත්තා නේද මොනවා හරි? කුරුල්ලෝ ගියා කියලා ඉන්නෝ උන් කෑ ගහනවා කියලා. දැන් හොයන්න ඕන දැනගත්තේ කොහොමද? කවුද කිව්වේ උට? එළි කුරුල්ලෝ කෑ ගහනවා කියලා කවුද කිව්වේ? කොහොමද අපි දැනගත්තේ? කෙනෙක් හොයන්න. එතකොට පළවෙනි දේ තමයි සද්ද ඇහෙන්න ඕන. ඒ කියන්නේ කන වැඩ කරන්න ඕන. කන ඇහෙන්නේ නැති වුණා නම් දැනගන්නවද? කන අනිවාර්යෙන් වැඩ කරලා තියෙනවා. ඊළඟට කනට පුළුවන් ද කුරුල්ලෙක් හදන්න? බෑ. කනට පුළුවන් මොකද්ද? සද්දේ නිදෙන්න විතරයි නේද? සද්දයක් තියනවා කියන විතරනේ කනට පුළුවන්. ඒතර ඔය කුරුල්ලෙක්ගේ සද්දයක් කියන එකක් කොහමද දැනගත්තේ? මනසෙන්. ඒ කියන්නේ හිතන්න ගිහිල්ලා. ඔය කෑ ගහන්නේ කුරුල්ලෝ කියලා දැනගත්තේ හිතන්න ගිහින්. ඇහෙන්නේ ශබ්දයක් හිතපු නිසා තමයි කුරුල්ලෝ කියලා දැනගත්තේ. එතකොට ඇහුවේ මොකෙන්ද? කණේ. හිතුවේ මොකෙන්ද? සිතෙන් නැත්තම් මනස. කණෙන් නෙවෙයිනේ. කණෙන් කලේ ඇහුවා විතරයි නේ. ඒකේ ඔය සද්දේ කුරුල්ලෙක් කියලා දැනගත්තේ හිතපු හින්දා. සද්ද ගැන කල්පනා කරපු හින්දා. එහෙනම් ඔය දැනගත්තේ කන කියපු දෙයක්ද හිතෙන් කියපු දෙයක්ද? කුරුල්ලෙක් කෑ ගහනවා කියන්නේ සිතෙන් කියපු දෙයක්. නේ. හැබැයි ඇසුන එක උදව් වුණා හිතා. අසුනේක උදව් කරගෙන තමයි හිතුවේ. හරි. සද්දයක් ඇහුණා කියන එක උදව් කරගෙන ඒ සද්ද ගැන කල්පනා කරනකොට ওই සද්දය ආවේ මේ කුරුල්ලගෙන් කියලා හිත කිව්වා නේද? එතකොට දැන් ඒ කුරුල්ලා හැදුනේ හිතේ නේද? දැන් දැනගත්තු කුරුල්ලා. කාක්කෙක් නෙවෙයි කියලා හෙනවද? කාක්කගේ රූපේ හැදුනේ කොහෙද දැන්? කාක්කෙක් නෙවෙයි කියන්නේ කාක්කෙක්ගේ රූපයක් පේනවනේ. ඒක නෙවෙයි කියන ওই රූප හැදුනේ කාක්කා වගේ නෙවෙයි කියන රූපේ හැදුනේ කොහෙද? සිතේ නේද? එහෙනම් අපි දැනගත්තේ ඇත්තටම එළියේ ඉන්න කුරුල්ලද හිතේ හැදුන කුරුල්ලද? හිතේ හැදුන. අපි විශ්වාස කළේ එළියේ ඉන්න කුරුල්ලට. ඔන්න දැන් බලන්න යථාභූත ස්වභාවය නැත්නම් ඇත්ත ඇති හැටි මොකද්ද උනේ? අපි විශ්වාස කළේ එළියේ ඉන්න කුරුල්ලා කෑ ගහනවා ඒක මට ඇහෙනවා. සිද්ධ වෙලා තියෙන්නේ. සද්දයක් ඇහුණා හිතෙන් හිතුවා. හිතෙන් හිතපු දේ නේද දැනගෙන තියෙන්නේ. හිත කියපු දේ නේද දැනගත්තේ. එතකොට ඔය බව අපි දන්නේ. අපිට සිහිය නුවණ නැහැ උතෙන්ට. මෙහෙම දෙයක් සිද්ධ වුණේ කියලා සිහිය නුවණ පිහිටන්න අපි පුරුදු කරලා නැහැ. එහෙනම් අපි විශ්වාස කළේ එළිය කුරුල්ලෙක් කෑ ගන්නා එක මත ඇහැ. එතකොට යථාභූත ස්වභාවය දැනගෙනද ඒක විශ්වාස කළේ? ඇත්ත ඇති හැටි දැනගෙන නෙවෙයි. ඒක ටිකක් නුවණින් බැලුවොත් තමයි තේරෙන්නේ. එළිය කුරුල්ලෙක් කෑ ගහනවා කිව්වට ඔය උනේ කන වැඩ කළා හිත වැඩ කළා. සෝත ආයතනේ මන ආයතනේ නේද? ඒතර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඔන්න ඔය ආයතන පිරිසිඳ දකින්න. ආයතන පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි ආයතන ස්වභාවය නියම ස්වභාවය දකින්න. එතන ඒගොල්ලන්ට කරන්න පුළුවන් මොනවද? කනට කරන්න පුළුවන් මොකද්ද? එක වැඩයි පුළුවන්. අහන්න විතරයි නේ. කනට පුළුවන්ද දකින්න? බැහැ. කනට පුළුවන්ද ගඳ සුවඳ බලන්න? බැහැ නේ. කනට පුළුවන් අහන්න විතරයි. එතන ඇසීමේ ක්‍රියාව කියන්නේ කුරුල්ලෙක් නෙවෙයි. සද්දයක් විතරයි අහන්න පුළුවන් ඈ කුරුල්ලෙක් වෙන්න බෑ. එහෙනම් කුරුල්ලා නිර්මාණය වෙලා තියෙන්නේ කොහෙද? හිතේ. හැබැයි අපිට උතෙන්ට සිහිය නුවණ නෑ. ඔහොම නුවණක් තිබ්බේ නෑනේ. දහමක් අහුවත් විතරයි කොන නුවණ පොඩ්ඩක් එන්නේ. ඒතර මේ දැනගත්තු දේ සිතෙන් කියපු දෙයක් සිත දැනගන්නේ. ඔය බව නොදන්න කමට නේද අපි හිතුවේ එළිය දෙයක් දැනගත්තා කියලා. ඒතර ලෝකයා හිතන්නේ එළිය දෙය දැනගත්තා. සාමාන්‍ය ලෝකෙට අයිති. දැන් නුවණින් බලනකොට පේනවා නෑ මෙතන කණෙන් ඇහුවා හිතෙන් හිතුවා. ওই දෙක විතරයි උනේ. ඒතර සිතෙන් සිතපු දේ සිත දැනගත්තා කියලා නොදන්න කමට නේද අපි එළිය දෙයක් දැනගත්තා කියලා බාරගත්තා. එතකොට ආයතන මුලාව නිසා නේද ලෝකෙට අයිති දෙයක් පිළිගත්තේ. අනේ ලෝකයක් හැදුවා. ලෝකෙ හැදුවේ කොහමද? ආයතන මුලාව නිසා. අවිද්‍යාව නිසා. ඇත්ත ඇති හැටි නොදන්නකම නිසා. අජානං අපස්සං යථාභූතං. අහලත් නැහැ, දන්නෙත් නැහැ යථාභූත ස්වභාවය. එහෙම ඉන්න තාක්කල් බුදුහාමුදුරුවෝ පෙන්නනවා එයා ඒව ගැන සතුටු වෙනවා. ඒ දැනගන්න ඒව ගැන මේ බව නොදන්න තාක්කල්. ඇත්ත ඇති හිත නොදන්න තාක්කල් එළිය දෙයක් දැනගත්තා කියන සතුටු වෙනවා. සාරජ්‍යති. ඊළඟට ඒක ඇලෙනවා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. ඈ ඒ වචන තුනම තියෙනවා. සතුටු වෙනකම මොකද වෙන්නේ? ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනවා. ඒ වචනේම තියෙනවා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. එතකොට මොකද වෙන්නේ? තණ්හාව වර්ධනය වෙනවා. තණ්හාව වැඩෙනවා. තණ්හා පවද්ද. එතකොට මොකද වෙන්නේ? පංච උපාදානස්කන්ධ ආයේ ආයේ රැස් කරනවා. ආයතින් පංච උපාදානස්කන්ධ උපචයං ගච්ඡති. නැවත නැවත පංච උපාදාන ස්කන්ධ රැස් කරනවා. මේ තණ්හාව නිසා. එතකොට ඇයි ඇත්ත ඇති හැටි අහලක් නැහැ, දන්නේ නැහැ. අධ්‍යාන අපස්සන් යතාවුයි. මේක ගැන ඇත්ත ඇති හැටි අහලා දැක්කොත් ඥානං පස්සං යථා භූතං වෙනවා. ඒ දැනගත්තු දේ ගැන සතුටු වෙන්නේ නැහැ. හා සතුටු වෙන්නේ නැත්නම් ඇලෙන්නේ නැහැ, බැඳෙන්නේ නැහැ, සිහි මුලා වෙන්නේ නැහැ. ඇලුනේ නැත්නම් බැඳුනේ නැත්නම් සිහි මුලා වුනේ නැත්නම් තණ්හාව වැඩි දියුණු වෙන්නේ නැහැ. හා එතකොට පංච උපාදානස්කන්ධ ප්‍රස් කරන්නේ අපචයං ගච්ඡති. ඉස්සෙල්ලා කියන්නේ උපචයං ගච්ඡති රස කරනවා නම් අපචයං ගච්ඡති රසෙන්. එනිසා මේවා ගැන දන්න දකින කෙනෙක් වෙන්න කියනවා. ඥානං පස්සං යථා භූතං ඇත්ත ඇති. ඒතර මේකේ පොඩ්ඩක් ඇත්ත ඇති හැටි තමයි දැන් සද්දයක් ඇහුණා හිතෙන් හිතුවා. නෑ. පිළිගන්න පුළුවන් නේ සිද්දුණේ ඔබ කිය. බෑ අපි ඒක නොදන්න කමට බාහිර ආරං කියන්නේ එළියේ තියෙන රූප. එච්චරකල් පිළිගත්තේ එළියේ තියෙන රූප. මෙතන ආයතන විදිහට බැලුවොත් අන්න නුවණක් එනවා. කන වැඩ කළා, හිත වැඩ කළා. හරි. ওই බව නොදන්න කමට අවිද්‍යාව නිසායි එළියේ දෙයක් බාරගත්තේ පිළිගත්තේ. ඒකට ලෝකයක් හටගත්තේ. ලෝකය හටගත්තා නම් අර ඉතුරු තුන්දෙනත් හටගෙන. කවුද තුන්දෙනා? දුක හටගෙන, සත්‍යය හටගෙන, ලෝකෙ පටන් ගත්තේ කවුද?
මාරය.
මාරයත් ඇවිල්ලා ඉතරයි. හරි. ඒක සම්තර පෙන්නනයි සමීපීසුත්ති මාරය මාරය කියනවා. කොපමණකින් මාරය පැනවනවද? ඇහැ තියනවා නම් මාරය පැනවනවා. රූපේ තියනවා නම් මාරය පැනවනවා. චක්කු විඥානේ තියනවා නම් මාරය පැනවනවා. චක්කු විඥානේ දැනගන්න මොනවා හරි තියනවා නම් මාරය හටගත්තා. සමිද්දී සූත්‍රය කියලා තියෙනවා. සමිද්දී මාරය ගැන අහන සූත්‍රය. සමිද්දී මාර සංඥා සූත්‍රය. කොල්නායකවන් කියලා බලන්න පුළුවන්. කාට හරි ඕන. මේ පාලියෙන් තියෙන ඒ සමිද්දී සූත්‍ර හතරක් කොටන තියෙන සමිද්දී අහන මාරය කියන්නේ කවුද? ඊළඟට සත්වයා කියන්නේ කවුද? ලෝකේ කියන්නේ මොකක්ද? දුක කියන්නේ මොකක්ද? මේ හතරටම උත්තර දෙන්නේ ඇහැ තියනා නම් රූප තියනා නම් චක්කු විඥානේ තියනා නම් චක්කු විඥානෙන් දත යුතු ධර්ම තියනා නම් ඒ හතර තියෙනවා. එහෙනම් හොයන්න වෙනවා ඒව. ඒව මොනවද? ඒව හටගන්නේ කොහොමද? ඒව නැති වෙන්නේ කොහොමද කියන එක හොයන්න. ඒක තමයි ධර්මයේ තියෙන්නේ. ඇත්තටම හොයනවා. ඇත්තටම ධර්මින් ප්‍රයෝජනයක් ගන්න ඕන නම් ඔන්න ඔය ටික තමයි හොයන්නේ. දැන් අපි රූපේ මොකද්ද කියලා හොයන්න යනවා. දැන් මම එළියේ කුරුල්ලෙක් කෑ ගහනවා කියන ඒ රූපය. මේ කුරුල්ලව හොයාගෙන යනකොට පේනවා මේ හිතෙන් අඳපු බව නොදන්න කමට. අවිද්‍යාව මතයි එළියේ තිබ්බේ. කියන එක නේද? දැන් අපිට එකපාරට තේරුම් ගන්න අමාරු හින්දා තමයි මම අර උපමාවක් ගන්නෙ. වතුරට ඉබෙන බල්ලෙක්ට මොකද වෙන්නේ? බල්ලෙක් වතුරට එබුණොත් අපිට පේනවා බුරනවා. ඇයි බුරන්නේ? ඡායාව දැකලා ඌ බුරන්නේ ඡායාව කියලා හිතාගෙනද? නෑ, තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන. ඒකට අන්න ලෝකෙට ඇති ස්වභාවය. එහෙන් දකින දේ පියනවා. හරි. ඒකට අපිත් තිරසංසතෙක් වෙලා ඉන්න තාක් කල් ඔය පුරුද්ද නේද හැප පාවිච්චි කරන්නේ. දැකිනදේ නේද? ඒ කණ්ණාඩියට කුරුල්ල
කොටන්නේ
ඇතුලේ එකෙක් ඉන්න හින්දා කියලා. ඒතර අපිත් මේ කුරුල්ලෙක් වෙලා ඉපදිලා හිටියනම් ඔය මානසිකත්වේ නේද? ඒතර මිනිස්සෙක් වුණා කියලා ඔය පුරුද්ද කැඩෙන්නේ නැහැ. පුරුද්ද එහෙමම තියෙනවා. මොකද දැනුත් අපි හිතනවා එහෙන් දකිද දෙයි තියෙනවම. කණෙන් අහන දේ එළියේ තියෙනවාමයි. ඒකෙන් තමයි ඔය සද්දේ ආවේ කියලා නේද විශ්වාස කරන්නේ. එතකොට අර ආයතන පරිහරණය කරපු පුරුද්ද එහෙම්මම තියෙනවා. හරි. තැහෙන් දකින්න දේවල් එළියේ තියෙනවා කියලා විශ්වාස කරන පුරුද්ද. බල්ලවක කළොත් අපි කියනවා ඌ මෝඩ බල්ලෙක් කියලා. හරි. වතුරට එවිලා බල්ලෙක් ඉන්නවා කිව්වොත් මෝඩ බල්ලා කියනවා. බල්ලගෙන් ඇහුවොත් එහෙම ඇයි බල්ලෙක් ඉන්නවා කියන්නේ? පේනවා. ඇවිල්ලා බලන්න කියලා යන්න ඉන්නවා. නේද? දැන් අපෙන් ඇහුවොත් මේ මොකක් හරි ආ ෆෑන් එක තියෙනවා. ඇයි ෆෑන් එක තියෙනවා
කියන්නේ?
ඒක තියෙන. අර තියෙන අර පේන. බල්ලා කියන්නේත් ඒකනේ. ඇයි හතුරේ බල්ලෙක් ඉන්නවා කියන්නේ? අර පේනවා. දැන්
තමයි
රූට හිතක් නෑ අපිට හිතක් තියෙන ඉඳලා හිතලා කියනවා ෆෑන් එක තියෙන හිතක් නැතුව ඉන්නේ ඔයකම වැඩේ කරන්නේ. ආයතන හය එහෙම්මම තියෙනවා තිරිසන් ලෝකේ. මනුස්ස ලෝකේ තියෙන ආයතන හය. නැහැ කන නාසය දිව ශරීරය මනස. දිව්‍ය ලෝකෙත් එහෙම්මම තියෙනවා ඔය ආයතන.
හිත
ඔය හිතන එක එළිය නෑ කියලා අඳුරගන්න උගේ හිත දිනු නෑ. එහෙම පෙනුණා. පෙනුණ දේ ගැන හිතන්න ගිහින් නේද ඔහොම පේන්නේ බල්ලෙක් කියලා හිතුවේ. ඒතර හිතෙන් කියපු එක නේද එයා දැනගෙන තියෙන්නේ. නේද? බල්ලෙක් ඉන්නවා කියලා තියෙන්නේ ඇහෙද හිතද? ඇහෙන් පෙනුණා විතරයි. චිත්‍රයක් කරන් දුන්නා විතරනේ ඇහෙන් කලේ. හිතෙන් නේද ඔක ගැන හිතන්න ගිහින් ඕ පේන්නේ බල්ලෙක් කියලා කියනවා. එයා දන්නවද මේ හිතෙන් කියපු දේ හිත දැනගත්තා කියලා? ඔය පේන්නේ බල්ලෙක් කියලා තියෙන හිතෙන්නේ නේද? බල්ලාගේ හිතේ නිර්මාණයන්නේ ඒක. එයාට නුවණක් තියෙනවද මේ හිතෙන් කියපු එක හිත දැනගත්තා කියලා දැනගන්න? නැහැ. ඒ නිසා නේද ඕක දැනගත්තු බල්ලා ඉන්නේ වතුරේ කියලා හිතන. එතන අර කෑ ගහපු කුරුල්ලා ඉන්නේ ගහ උඩ කියලා හිතන්නේ. ඇහුනේ සද්දයක්. සද්ද ගැන කල්පනා කරලා. හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන නොදන්න නිසා නේද? ඒ දැනගත්තු දෙය තියෙන්නේ අර එළියේ ගහ උඩ කියලා කියන්නේ. දැන් මොකද වෙලා
තියෙන්නේ?
බල්ලාගේ අපේ මානසිකත්වේ වෙනසක් තියෙනවා. එකම ආයතන මුලාව නේද? හිතන අපිට නුවණ තියෙන බල්ලට බල්ලා මෝඩයි. හැබැයි කරලා තියෙන්නේ එකම වැඩේ. එකම මුලාව. ආයතන මුලාව. නේද? කුදුල්ල කෑ ගහනකොට බලන්න හිතෙනවා නේ. ඇයි
හිතෙන්නේ?
එළියේ ඉන්න හින්දා. හරි ආසාව ආවේ ඇයි? එළියේ ඉන්නවා කියලා විශ්වාස කරපු හින්දා නේද? අන්න බලන්න දැන් කන නිසා දැනගත්තු රූපේ සතුටු වුණා. කැමැත්තෙන් බාරගත්තා. දැන් හොඳට හිතන්න මේක. කන නිසා නේද දැනගත්තේ කුරුල්ලෙක් කියලා? හරි. ඒක අපි කැමැත්තෙන් බාරගත්තා. ඒක ඉර සාරජ්‍යති සතුටු වුණා. හරි. සතුටු වුණහම මොකද වෙන්නේ? ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වුණා කියන්නේ ඇත්ත වැහුණා. දැන් ඔය දැනගත්තේ ඉන්නේ තියෙන දේ කියලා සිහි මුලා වුණා දැන්. දැන් බල්ලා නම් වතුරට එබුණ ගමන් සිහි මුලා වුණා. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේ සිහි මුලා වුණා නේද? ගුරන්නේ ඒකනේ. ගුරන්න කලින් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා පිළිගන්නේ සිහි මුලාව නැහින්ද නේද? ඒ සිහි මුලාවක් නෙවෙයි ඇත්ත ඇතිහෙටි දැක්ක නෙවෙයි. එතකොට අපි සද්දයක් ඇහුණා හිතෙන් හිතලා කුරුල්ලෙක් කියලා දැනගත්තා. ඒ දැනගත්තු දේ එළියේ තියෙන්නේ කියන්නේ කියලා බාර ගන්නකොට ඒ ඔන්න සිහි මුලා වෙලා නේද? එතකොට එළියේ ස්වභාවය කැමැත්තෙන් සතුටු වීමෙන් බාර ගැනීම තුළ වෙනවා ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. ඇලෙනවා බැඳෙනවා සිහි මුලා වෙනවා. සිහි මුලා වුණ ගමන් ඔන්න තණ්හාව වර්ධනය වෙනවා. මොකද්ද දැන් වර්ධනය වුණ තණ්හාව කුරුල්ලා ඉන්නාද කියලා බලන්න. අන තණ්හා. තේරුණා? කණෙන් අහලා දැනගත්තු දේ දැන් ඇහැක් උපද්දලා බලන්න තණ්හාවක් ඇවිල්ලා. දැන් ඔය කෑම සුවඳ එනවා. වැඩේ දැන් මොකද? ඔක බලන්න ආසාවක් එනවා. ඊළඟ බලන්න ඕන මේ හොඳට බැදිලාද? ඊළඟට කාලා බලන්න ආසාවක්. දැන් බලන්න මේ පළවෙනි දැනගත්තු එක සුවඳ ආපු නිසා නේද දැනගත්තු? සුවඳ දැනුනේ මොන ආයතනින්ද? නාසයෙන්, ගහන ආයතනින් කියලා නේද? නාසයෙන්. දැන් සුවඳ කියන්නේ වඩයක්ද? සුවඳ එනකොටම අර රූපයක් එනිදා. ඒ රූපේ ඔව් වෙන එකක් මැවෙන්නත් පුළුවන් ඔය සුවඳට. වෙන කෑමක් නේද? එතකොට ඒ මැවුන කෑම නේද දැන් හිත දැනගෙන තියෙන්නේ? සුවඳ ආවට දැනගෙන තියෙන කෑමක්. කෑමක රූපයක් නේද පෙනුනේ? බල්ලා බුරනවා. මොකක්ද හිතන්නේ? බල්ලෙක්ව මෑවෙනව නේද? සද්දේ ඉන්නවද බල්ලෙක්? කණෙන් ඇහෙන්නේ රද්දේ විතරයි. බල්ලෙක් හැදුවේ කොහෙන්ද? හිතෙන්. මේ වඩයක් හැදුවේ කොහෙන්ද? හිතෙන්. ඒකට අපිට උතන සිහිය නුවණ නැහැ. හිතෙන් හදපු එක හිත දැනගත්තා කියන තැන සිහිය නුවණ නැහැ. අපි පිළිගන්නේ ඒ ඔක්කොම එළියේ තියෙන දේවල්. නේ? මේ රූපය බාර ගන්නවා. එළියේ තියෙන රූපේ බාර ගන්නවා. හිතෙන් හදුවා කියලා දකින්නේ නැහැ. ඒ බව නොදන්න කමට නේද එළියෙන් බාර ගන්න. බල්ලා වතුරට ඉබිලා එළියේ බල්ලෙක් ඉන්නවා කියේ හිතෙන් හදපු බව නොදන්න කමට නේද? හිතෙන් හදපු දෙය හිත දැනගත්තා කියන තැන සිහිනවනේ නේද? ඒත් ආයතන මුලාව මත එළියේ රූප පනවනවා. අපි දැනගත්තු ඒවා තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරනවා. දැඩිව විශ්වාස කරනවා. හරි. එහෙම විශ්වාස කරපු ගමන් ඇලෙනවා, බැඳෙනවා, සිහි මුලා වෙනවා. සිහි මුලා වෙනහන් කරන දේවල් තමයි අර වතුරේ ඉන්න බල්ලට බුරනවා දැන්. නේ තරහාරන් බුරන. එහෙ නැත්තම් යාළු කරගන්න හිතනවා වල් ගෙවනවා. නේද? එක්ක බුරනවා එක්ක වල් ගෙවනවා. දැන් මේ දෙකම වතුරට ඉබිලා නම් කරන්නේ සිහි මුලා වෙලානේ. ඇත්ත ඇති හැටි දැනගෙන ඉන්නේ. නේ? එතකොට දැන් බල්ලා සිහි මුලා වෙලා තියෙන්නේ හිතේ හදපු එක හිත දැනගත්තා කියලා නොදන්නකම්. ඒක තියෙන්නේ එළියෙම කියලා විශ්වාස කරලා. නේ? අපිටත් වෙන්නේ ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ කියලා විශ්වාස කරපු ගමන් දැන් අනිත් ආයතන උපද්දන්න පුළුවන් ඒක අත්දකින්න. අපි ඇහැ හරවලා බලන්නේ ඇහෙන්. ඇහැ උපද්දන්න හැකියාවක් නේද? ඒක ආවේ මේ සිහි මුලාව තුල නේද? ඒ කියන්නේ මේ ඇත්ත ඇටියට නොදන්නකම මත නේද? හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියවනම් එළියෙන් හොයනවද ඔක? නේද? එතකොට බලන්න මේ හට ගන්න හැටි දැක්කොත් අපි බාහිරෙන් ඕක හොයන්න යන්නේ නැහැ. හැබැයි ඔක හරි අමාරුයි තේරුම් ගන්න. ඇයි අපේ පුරුද්ද බලවත්ද? සසරිය ආපු පුරුද්ද බලවත් මේවා ඇත්ත 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 මේ ඇහ කියන එක ඇත්ත කන කියන එක ඇත්ත එළියේ තියෙනවා කියලාමනේ අපි විශ්වාස කරලා තියෙන්නේ. ඒ පුරුද්ද ලේසියෙන් කැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ඇත්ත දැනගන්න ඥාන. ඊළඟට ඒක තමන්ගේ දැක්මක් කරගන්න. මේ කවුරුවත් කිව්වට නෙමෙයි මේක මෙහෙමයි. ඊළඟට ඒක භාවිතා කරන්න. දැනගත්තු දේ භාවිතා භාවිතා බහුලී කතා. එහෙම කළොත් විතරයි ඔය ඇත්ත තේින්න ගන්න. සිහිය නෝන පිටින්. හරි. සරින් සරේ පුරුදු කරන්න ඕන. සද්ද ඇහෙන එකට සද්දයක් ඇහෙනවා විතරයි. ඉතුරු ටික කිව්වේ හිතෙන්. හිතෙන් කියපුවා එළිය කියලා තිබ්බේ අපේ මෝඩකමට. නේද? හිතන හිතන ඒවා එළිය තියනවා කියන්නේ මෝඩකමට. අන්නවක හිතට මතක් කරලා දෙන්න. ඒ මේ වෙලාවේනේ සද්දයක් ඇහෙනවා හිතෙන් හිතනවා. සද්දයක් ඇහෙනවා හිතෙන් හිතනවා. ඉතින් හිතෙන් හිතලා දැනගත්ත එකක්වත් එළිය තියනවා වෙන්න බැහැ නේ හිතේනේ නිර්මාණය වෙන්නේ.
අපි කියන්නේ ඔක සද්දයක් ඇහෙනවා ගිහින් බලනවා ඒක ඇත්තද?
ඔව් එළියෙන් හොයනවා තියනවාද කියලා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ බාහිරෙන් ලෝකයයි සමුදයයි හෙව්වට ඇත්ත අහුවෙන්නේ නැහැ. කොහොමද කියන්නේ? තමා තුලින්. නේද? තමා තුලින් ලෝකයයි සමුදයයි දකින්න. එතකොට ලෝක නිරෝධයයි නිරෝධ මාර්ගයයි ඒකත් තමා තුලම. ඇත්ත පෙන්නනවා කියන්නේ දැන් පෙන්නන්න එළිය තියපු ඒවා නිරෝධ වෙනවා හැදෙන්නේ. තේ හැදුනා කියලා පෙන්නපු ගමන් එළිය එක හැදෙනවා නැහැ. උපදින්න හේතු නැති වෙනවා. අර අවිද්‍යාව පිහිටන්නේ ආයතන මුලා වෙන්නේ හැදුවේ. ඇත්ත පෙන්නනකොට මුලාව නැත්තම් එළිය ඒව සකස් වෙන්නේ නැහැ. සකස් වෙන්නේ නැහැ කියන්නේ නිරෝධය. නැවකත් හරි වැදගත්. හටගන්නේ උපදින්නේ. උපදින්නේ නැහැ කියන්නේ නිරෝධය. ඇති වුණ දේ නැතිවීම නෙවෙයි. ඇතිවුණ දේ නැතිවීම වෙන කතාවක්. හටගත්තු දේ නැති වුණා කියන්නේ. හටගත්තෙම නැහැ කියන්නේ නිරෝධය. නූපදීන ස්වභාවය. හරි. ඒකත් අද වරද්දගෙන තියනවා වඩා. ඇතිවුණ දේ නැති වුණා කියන එකට නිරෝධය කියලා ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා. මොකද බුදුහාඳුරෝ පැහැදිලිව පෙන්නනවා මේ ඇත නැත කියන එක දෘෂ්ටිකල. සත්‍යයයි නැත කියන දෘෂ්ටියේ නැත කියන දෘෂ්ටි. ඒ දෘෂ්ටි දෙකටම අයිති වෙන්නේ මේ බුදුදහම. බුදුදහම කියන්නේ පටිච්ච සමුප්පන්න බව. ඉදප්පච්චේතාව කියන්නේ මේ ඇති කල්හි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ කියන ධර්මතාවය. ඉමස්මින් සති ඉදං හෝති ඉනස්මින් අසති ඉදන්නව මෙය ඇතිකල්හි නේවි ඵලය. හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුව නැත්නම් ඵලය නැති වෙනවා නෙවෙයි. ඵලයක් උපදින්නේ නැහැ, හටගන්නේ නැහැ. සමුදය දුන්න නැත්නම් ඵලය හටගන්න බෑ. ඒක තමයි නිරෝධය කියන්නේ. නූපදින ස්වභාවය. නිරෝධය තමයි සාක්ෂාත් කරන්න ඕන දැනගන්න. දකින්න අපි. හරි. තිවිලා නැති වෙන එක දැන් ඔය සද්ද ඇහුණේම දැන් තියනවාද? නැහැ. සද්ද තිවිලා නැති වුණා නේ. කුරුල්ලෝ කෑ ගැහුවා දැන් ඇති වුණා නැති වුණා. දැන් නැහැ. දැන් නිරුද්දයි කිව්වට. නැති වුණා හින්දා නිරුද්දයි කිව්වොත් අපිට තාම කතා කරන්න බෑ. ඉතින් අර ඉස්සෙල්ල කුරුල්ලෙක් කෑ ගැහුවා කියලා.
කුරුල්ල නැති වුණා.
දැන් නැති වුණාද? දැන් අතීතේ කුරුල්ලා ගැන දැන් කෑ මේ කතා කරන්න පුළුවන්. එහෙනම් නිරුද්ධ වෙලාද? නැහැ. අතීත කුරුල්ලා අපිට පිහිටලා දැන්. දැන් නැති වුණා. ඒ බල්ලා. සද්ද ඇති වුණා නැති වුණානේ. බල්ලා ඇති වුණා නැති වුණාද? බල්ලා නෝ. මොන ඔක තමයි ප්‍රශ්නේ. හරි. දැන් අපි බල්ලා හටගත්තු බල්ලා නැති වුණා කිව්වොත් ඒක නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. හරි. අපිට ඉස්සෙල්ලා බුරපු බල්ලෙක් ගැනත් කතා කරන්න පුළුවන්. ওই බල්ලා ආයේ බුරයිද කියලා අනාගතයට දාලත් කතා කරන්න පුළුවන්. ඇයි පුළුවන් උනේ වර්තමානයේ පිහිටියයි. සද්ද ඇහෙන වෙලාවේ බල්ලෙක් හදපු හින්දා, හදලා එළියෙන් තියපු හින්දා අතීත බල්ලා ගැනත් කතා කරන්න පුළුවන්, අනාගත බල්ලා ගැනත් කතා කරන්න පුළුවන්. අතීතේ අනාගතේ වර්තමානයේ කියනකොට පැවැත්මක් දීලා නේද? ඊට මොහොතකට කලින් ඉන්නවා, දැනුත් ඉන්නවා, අනාගතේ සිටියා කියන තැනට ඇවිල්ලා. අතීත වර්තමාන අනාගත කියනකොට පැවැත්මක් දීලා තියෙන බවක් අපි පිළි අරගෙන නේද? ඇයි පිළිගත්තේ? එළියෙන් තියපු හින්දා නේද? හිතේ හදපු එක හිත දැනගත්තා කියන තැන සිහිය පිහිටියන අපිට ඒ දේ සිද්ධ වෙයිද? පැවැත්මක් දීපු දෙයක් හින්දා තමයි අපිට ඇහැ උපද්දලා බලන්න හිතේ. තියෙන බව බාරගත්. එතකොට මෙතන කාක් සිහියන වන පිහිටන්න ඕන තැන ආයතන ගැන ගරුක බලාගෙන ඉන්නකොටත් ඔය පෙරතැරි අද්දා එහෙනකොට මොකද වෙන්නේ? අපේ හිතට එක එක ඒවා හිත දැනගන්න. මේ දැනගන්න දේවල් ගැන තමයි බලන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන වර්තමානයේ දේවල් දැනගත්තා නම් ඒක තත්ත විපස්සති. එතන එතනම විදර්ශනා කරනවා. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. ඒක තමයි මාර්ගය. වෙන මාර්ග නැහැ. පච්චුප්පන්න යෝ ධම්මං තත්ත විපස්සති. වර්තමානයේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් ඒක එතන එතනම හොයලා බලන්න විදර්ශනා කරනවා. විදර්ශනා කරන්නේ කොහොමද කියන එකත් බුදුදහමෙන්ම දැනගන්නවා. බුදු කෙනෙක් එක මාර්ගයයි පෙන්වන්නේ. මොකද්ද? සතර සතිපට්ඨාන. ඒකායන වයම් වික්කයේ මග්ග සත්තානං සුතිය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. සතිපට්ඨානේ වැඩෙන විදිහට තමයි විදර්ශනය කරන්නේ. ඒතර වර්තමානයේ රූපයක් තියෙනවා නම් සතිපට්ඨානේ හතරෙන් පළවෙනි එක ගන්න වෙනවා. කායानुපස්සනාව. මේ කයක් තියෙනවා නම් කායानुපස්සනාව. කායानुපස්සනාව වඩන්න කියන්නේ කොහොමද? අජ්ජත් රූපයක් හරි බහිද්ද රූපයක් හරි තියෙනවා නම් ඉති අජ්ජත්තං වා කාය කායानुපස්සී ඉරති බහිද්දා වා කාය කායानुපස්සී ඉරති. කොහොමද කායानुපස්සනාව වඩන්නේ? සමුදය ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති. සමුදය ධම්ම ඒ කයෙහි සමුදය ධර්මයේ බලන්න. සමුදය ධම්මානුපස්සී වා කායස්මින්. තොර අපිට දැන් කුරුල්ලෙක් කියන රූපේ පිහිටියානම් මොකද්ද කරන්න ඕන? සමුදය බලන්න. සමුදය කියන්නේ මොකද්ද? හටගත්තේ කොහොමද? නේද? ලේනෙක් කෑ ගහනවා. කොහොමද සමුදය බලන්නේ? ඒක හටගත්තේ කොහොමද? තොර අපිට බලන්නේ ඕක දැනගත්තේ කොහොමද? නේද? කොහොමද දැනගත්තේ? සද්දය ඇහෙනවා හිතෙන් හිතනවා. ඔක නවුනා නම් ලේනෙක් හටගන්නේ නැහැ. නේද? සද්දය ඇහෙනා හිතෙන් හිතනවා. ඒතර සද්දය ඇහෙන්නේ මොකෙන්ද? කනේ. නේද? කනට පුළුවන් ද ලේනෙක් හදන්න? කනේ ක්‍රියාව මොකද්ද? ඇසීම පමණයි. ලේනෙක් නිර්මාණය කරන්න බෑ. එහෙනම් ලේනෙක් හැදුවේ හිත. මනස මන ආයත. ඒ බව නොදන්න කමට නේද අපි අර හෙලෙනෙක් බාරගත්තේ? නායතන මුදා. සමුදය තේනව නේද? අවිද්‍යාවෙන් කරපු සංකාරය. නේද? ආයතන ගැන නොදන්න කමට හැදුවා. අවිද්‍යාවෙන් කරපු සංකාරය. සමුදය නොදන්න කමට ඵලයක් හැදුවා. දැන් සමුදය අඳුරගන්න එකට කියනවා සමුදය ධම්මානුපස්සී. සමුදය ධම්මානුපස්සී වෙනවා. එතකොට සමුදය ධම්මානුපස්සී වෙන එක තමයි කායනුපස්සනාව පටන් ගන්න දැන්. තේරෙනවා? සතර සතිපට්ඨානෙ පටන් ගන්න උතන. සමුදය ධර්මානුපස්සී යනවා. ඒක මේ මොහොතේ ධර්මතාවයක් තියෙන අනන්ත ධර්මතාවය එළියෙන්නේ. ඒක ඒකේ කොහොමද අපි කායනුපස්සනාව වඩන්නේ? ඒක දැනගත්තේ කොහොමද? හටගත්තේ කොහොමද? ආයතන පැත්තෙන් බලන්න. කණෙන් සද්දයක් ඇහෙනවා, හිතෙන් හිතනවා. ඒ බව නොදන්න කමටයි අපි බාහිර රූපයක් බාරගත්තේ. ඔබ පෙන්නුව අවිද්‍යාව සමුදයේ යෙදුන හින්දා ඒක හටගත්තා. ඔබ යෙදුන් නැත්තම් හිතෙන් හිතපු බව දැක්කන, හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියලා දැක්කන එළිය රූපේ හටගනී. උපදින්න බෑ. උපදින්නේ මෝඩකම මත. මෝඩකම නැත්තම් උපදින්න බෑ. උපදින්න බෑ කියන්නේ නිරෝධය. එතකොට ඔන්න නුවණක් එනවා මේ ඇතිකල් හිමේවි. මේ මෝඩකම තියෙනකම ඔබ තියෙනවා. මෝඩකම යෙදුන්නේ නැත්තම් හටගන්න. අපි පටිච්ච සමුප්පන්න බව තේරුම් ගන්නවා කියන්නේ මේ ඇතිකල් හිමේවි. මේ නැත්තම් හොම වෙන්න බෑ. ඉමස්මින් සති ඉදං හෝති, ඉමස්මින් අසති ඉදං නහෝති. තේර පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙනවා. ඊළඟට චතුරාර්ය සත්‍ය. දැන් එළියේ රූපයක් තියෙනවා කියන්නේ රූපේ තිබුණොත් ලෝකේ තියෙනවා, නැත්තම් දුක තියෙනවා නේද? දුක හටගත්තා. දුකයි දුක්ඛ සමුදයයි නේද මේ පෙන්නන්නේ? එළියේ රූපේ කියන්නේ දුක නම් සමුදය නේද පෙන්නේ? දුක හටගත්තේ කොහොමද? ඒක සමුදය නැති වුණොත් දුක උපදින්න පුළුවන්ද? බැ, නිරෝධය. ඒක දුකයි සමුදයයි නිරෝධය. එහෙනම් ඔක පෙන්නලා දෙන එක මාර්ගය නේද? අනේ චතුරාර්ය සත්‍ය. ඒතරන්ට පටිච්ච සමුප්පන්න බව තියෙන චතුරාර්ය සත්‍ය තියෙනවා. එහෙනම් මේ වඩන්නේ සතර සතිපට්ඨානේ වඩනකොට පටිච්ච සමුප්පන්න බව දකිනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. හරි. ඔක තමයි බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකෙන් එතර වෙන මාර්ගය. ලෝකයේ හැදෙන හැටි සමුදය. නිරෝධයයි මාර්ගය. ඔන්න ඔක ඉන්න ගමන් පෙන්වන්න පුරුදු වුණා. නේද? මේ ආපු ගමන කෙලවර කරන මාර්ගයට වැටෙන්න පුළුවන්. එතන ආර්ය මාර්ගයට වැටෙන්න පුළුවන්. වැඩ නවත්තන්න නෙමෙයි, ඒක කරන ගමන් ඔය ඉන්න ගමන් සද්ද ටික අහගෙන හිතන්න පුළුවන් නම් එක පැත්තකින් සතර සතිපට්ඨානෙ වැඩෙනවා, අනිත් පැත්තෙන් පටිච්ච සමුප්පන්න බව දකිනවා, චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. සතරනක ඉස්සෙල්ලා දන්න දකින කෙනෙක් වෙන්න ඥානං පස්සං යථා භූතං. ඊළඟට ඒක භාවිතා බහුලී කතා. ඥානං පස්සං යථා භූතං වෙනකොට සම්මා දිට්ඨිය ආවා කියන. සම්මා දිට්ඨිය තියෙන කෙනාට තමයි මාර්ගය වඩන්න පුළුවන්. දන්න දකින කෙනාටයි මේ මාර්ගය ආශ්‍රෝෂය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට බෑ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. පැහැදිලිද ඔය කියපු ටික? ඔකේ ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න. පොඩි විවේකයක් ඕනද? වැඩි වෙලා ගන්න නැතුව විනාඩි 10ක් ඈ. විනාඩි 10ක විවේකයක් ගන්න.
සංඥා
ඔව්.